අංගල සමරුවේ මැතිතුමා.
ගරුව නියෝජ්‍ය කතානායකතුමනි, 2016 වර්ෂයේ විදේශ අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට සහභාගි වීමට ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම විවාදයේ ආරම්භයේදීම පසුගියදා අභාවයට පත් වූ විශ්වවිද්‍යාල සේවසේ දේශපාලන දැවැන්තයෙකු වූ ෆිඩල් කැස්ට්‍රෝ මහතාගේ ඒ මරණය සම්බන්ධයෙන් කියුබානු ජනතාවට මාගේ ප්‍රබල කනගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. අපේ ආණ්ඩුව පසුගිය අවුරුද්දේ ජනවාරි මාසයේ රට බාරගන්නකොට තමුන්දාන්සලා හොඳින් දන්නවා මුළු රටම ජාත්‍යන්තර වශයෙන් කොංවෙලා ඉතාමත්ම කනගාටු දායක තත්ත්වයක් ඇති වෙලා තිබුණේ. විශේෂයෙන්ම යුද්ධයෙන් පසුව මේ රටේ ඇති වූ දේශපාලන වාතාවරණය නිසා ඒකාධිපති පාලනයකට යටත් වෙලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ක්‍රමක්‍රමයෙන් උදුරගන්නකොට ඒ වගේම 2009 ත්‍රිවිධ හමුදාව ලබා ගත්තා වූ යුද ජයග්‍රහණය, රාජපක්ෂ පවුලේ හොරකම් මැරකම් ජඩකම් වසංකර දැදීමේ බොරු දේශප්‍රේමී තිරයක් බවට පත්කර ගැනීම නිසාම දීර්ඝ කාලයක් තිස්සේ මෙතුමාගේ වචන පාවිච්චි කරනව නම් අපිට උරුම වූ තිබුණ රාජතාන්ත්‍රික සම්බදතා සම්පූර්ණයෙන්ම මේ කාලය තුලදී නැති වී ගියා. මෙන්න මේ නැති වී ගිය තත්වය ඉතාමත්ම කෙටි කාලයක් තුලදී විශේෂයෙන්ම අපේ රජයේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රතිපත්ති නිසා අපිට ආපස්සට හරවන්න පුළුවන් වුණා. නිදහසෙන් පස්සේ ලෝකයේ සෑම රටකම දොරවල් අපේ රාජ්‍ය නායකයන්ට විවෘත වෙලා තිබුණා. වොෂින්ටනේ දවල මන්දිරේ ඉඳලා බේජිනේ චීනේ අගනුවරේ නායකත්වය දක්වා, එහෙම නැත්තම් ක්‍රෙම්ලිය මොස්කව් එක, ඩවුනින් ස්ට්‍රීට් එක, ඉන්දියාවේ නවදිල්ලියේ, ජපානයේ දකුණු කොරියාවේ මැද පෙරදිග, එවගේම අර මෙතුමා සඳහන් කර නොමැඳි සමුළුවේ ඒ රටවල් පලස්තීනය, මේ හැරම රටක්ම අපේ රාජ්‍යනායකයන්ට දොරවල් විවෘත කරලා තිබුණත් පසුගිය කාලයේ ඇති වූ තත්ත්වය නිසා අපි සම්පූර්ණයෙන්ම රටක් හැටියට හුදකලා වුණා. ඇත්ත වශයෙන්ම මේ හුදකලා වීම ගණන් වලින් බැලුවත් බොහොම හුදකලා වෙන්නත් ආණ්ඩුව විශාල මුදලක් බලනකොට වියදම් කරලත් තියෙනවා. මේ හුදකලා වෙන්න රට තනි කරන්න මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව 2012 සහ 2014 දක්වා වසර එක තුලදී විදේශ සංචාර සඳහා ජනාධිපතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ පවුලේ අයගේ විදේශ සංචාර සඳහා පමණක් හිටපු, මම මේ කතා කරන්නේ ඒ කාලය ගැන, රුපියල් බිලියන 2.3ක් මේ අවුරුදු දෙකට වියදම් කරලා තියෙනවා. මේ සියලු කාරණා පුවත්පත්වලත් මේ අලුත් දේවල් නෙමෙයි, අගෝස්තු 2 2015 Sunday Times පුවත්පතේ පවත් වෙනවා. මේ තුල ඇත්තෙන්ම ජනාධිපතිතුමාගේ බාලම පුතත් 2014 ජපානය යන්නෙත් ලක්ෂ 20ක් වියදම් කරගෙන රජයේ මුදල් වලින් මෙන්න නෑ බාලම පුතා මොන තනතුරක් ඇතුව ගියාද කියලාවත් අපි දන්නේ නෑ අපි දන්නේ නෑ ජපානයට ගිහිල්ලා තියෙනවයි කියන එකයි තියෙන්නේ 2,86,000ක් ඒ සඳහා වියදම් කළා තියෙනවා ඒ විතරක් නෙමෙයි ඇත්ත වශයෙන්ම ඒ කාලේ හොරකම මැරකම ජඩකම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා විදේශ සේවාව ඇත්ත වශයෙන්ම කියනවා නම් රාජපක්ෂ පවුලේ වහල් සේවයක් එහෙම නැත්නම් අනුබද්ධ සංවිධානයක් බවට පත් කරගෙන තිබුණා ඥාතීන් කිට්ටු ඥාතීන් කිසිම සුදුසුකමක් නැතුව ප්‍රබල රටවල් වලට ඇමරිකා එක්සත් ජනපදය ගත්තත් රුසියාව ගත්තත් පත්තරේ හිටපු ජනාධිපතිතුමාගේ කිට්ටුම ඥාතීන් නමුත් ඒ ගැන මම දීර්ඝ වශයෙන් කතා නොකරන්නේ මේ වෙනකොටත් ඒ අය කරපු මහා පරිමාණයේ වංචා ගැන මම හිතන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු තානාපතිතුමා දැන් අත්අඩංගුවට අරගෙන රුසියාවේ හිටපු රාජපක්ෂ ඥාති තානාපතිතුමා මේ වෙනකොට ඉන්ටර්පෝල් ජාත්‍යන්තර සංවිධානයේ රතු ඒ වරන්තුවට යටත් වෙලාද He's a fugitive. පිටරටවල් වල හැංගි හැංගි නීතියේ රැහෙනින් දුවා යන පුද්ගලෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒව ගැන කතා කරන්නේ නැහැ. නමුත් මට තියෙන ඉතා කෙටි වෙලාවයි මං හිතන්නේ විනාඩි 18යි. මම එතනදී තව එක උදාහරණයක් කියනවා. මේ කාලේ වෙච්ච තවත් වංචාවක් වංචාව ගැන කතා කරනවා නම් මං හිතන්නේ දවස් දෙක තුනක් මේ විවාදයේ ගියත් අපිට කියන්න වෙලා මදි. නමුත් මේ ලොස් ඇන්ජලිස් නුවර කොන්සල් ජනරාල්වරයෙක් පත් ඉන්නවා 2013දී කිසිම කොන්සල් ජනරාල්වරයෙක් නැති වෙලාවේ මේ අය අලුතෙන්ම නිවසක් කුලියට ගත්තා අලුතෙන්ම නිවසක් කුලියට අරගෙන 2015 අපේ ආණ්ඩුව ඇවිල්ලා ජුලි මාස වෙනකන් ඒක දැනගෙන අපි නැවැත්තුවා. දැන් අපි දන්න හැටියට ඒ කාලය තුළ ලංකාවෙන් විදේශ අමාත්‍යාංශයෙන් කොන්සල් ජනරාල්වරයෙක් පත් කළ තිබුණේ නැහැ. නමුත් මේ අවුරුද්දකුත් මාස 9ක් වැනි කාලයක් තුළ කවුරුවත් එතන නිලවසෙන් නොහිටපු කාලය තුළ කුලී දුරකථන කේබල් ටීවී විදුලි බලය ජලය හා ගෑස් හා නඩත්තු වියදම් ලෙස මිලියන 27,698,653ක් වියදම් කරලා තියෙනවා මේ හිස් නිවසකට නිලවසෙන් කවුරුවත් ජීවත් වෙන්නේ නැති නිවසකට මිලියන 27ක් වියදම් කරලා තියෙනවා ඒ වගේම වියදමට අමතරව ඇමරිකන් ඩොලර් 10,000ක් ආරක්ෂක තැන්පතු මුදලක්ද අයිතිකරු විසින් නිවසට කර ඇති අලාභ හානි ලෙසත් මේ නිවස අපි ලබා ගන්නකොට අලාභ හානි වලට ඩොලර් 10,000ක් තවත් අරගෙන තියෙනවා මට වෙලා
හඳුන්නේ නැති වැටුවා කවුද ඒක ගෙවන්න අනුමත කළා තියෙන්නේ දැන් මේ විදිහට කොන්සල්වරයෙකුත් නොහිටිපු තත්ත්වයක් යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය දන්නවනේ මේකේ මේ ලිපිනේ එහෙම කෙනෙක් නැහැ කියලා. ඒතොර ඔය වෙන්නේ ගෙවීමක්. ගෙවන්න අනුමත කරේ කවුද?
නෑ ඒත් වාසෙම ඉතින්ට අපි එන්නම් නමුත් මේ දැනට මේ කාරණාව මම කියනවා මේ එකක් විතරයි තව විශාල වශයෙන් තියෙනවා මේ සම්බන්ධයෙන් අපි විශාල පරීක්ෂණ කීපයක් දැන් පැවැත්වෙනවා. මේවා අනුමත කරේ මොනවද කියලා මම පසුගිය මාසයේ එහෙ හිටපු වෙලේ මමත් ඒ ලිපි ගොඩු පවා පෞද්ගලිකව පරීක්ෂා කරලා බැලුවා. නමුත් මෙතන ඉඳලා තියෙන්නේ කවුද? ඒ අපේ තානාපති කාර්යාලයේ ඉන්න අය බොහොම බයෙන් මට කනට කළා කියනවා මේ අවුරුද්දකුත් මාස 9ක් මේ තරම් වියදමක් කරගෙන මෙම නිවසේ ඉඳලා තියෙන්නේ ලංකාවෙන් හමුදා වෙනුත් දෙන්නෙක් යවලා තියනවලු ඒ හිටපු පුද්ගලයාගේ ආරක්ෂාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා. ගෝඨාභය රාජපක්ෂගේ පුතා තමයි මෙන්න මේ නිවසේ අවුරුද්දකුත් මාස 9කුත් ඉඳලා තියෙන්නේ. අපි මේ ගැන පරීක්ෂණයක් කරනවා. මම මෙතන ඔවා ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙන්න මේ වගේ තත්වයක් තිබුණේ. ඒ විතරක් නෙමෙයි, විදේශ ප්‍රතිපත්තිය තීන්දුව කරේ විදේශ අමාත්‍යාංශයෙන් නෙමෙයි. ජනාධිපතිතුමා නිව්යෝක් යනකොට කරපු කතාව ලිව්වේ අපේ අමාත්‍යාංශයෙන්වත් කවුරුවත් නෙමෙයි, බෙල් පොටින්ජ ආයතනයෙන් එංගලන්තේට කියලා තමයි මේ අය ලිව්වේ. මේ වගේ ආයතන කීපයක් ඇත්ත වශයෙන්ම ලොබීන් ආයතන ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් 2009-2014 කාලය තුළ මිලියන 339කට වඩා වැඩි මුදලක් සජින්වාස් ගුණවර්ධනගේ නාමයේ. මේවා හය කරන්නේ සජින්වාස් ගුණවර්ධන දඩ්ලි සේනානායක මාවතේ බොරු ලිපිනයක් තියෙනවා. බලනකොට ඒවා සජින්වාස්ගේ හෙලිකොප්ටර් ඔෆිස් තිබුණ කාර්යාලය ඉස්සර ඒවා ඇඩ්‍රස් එක දීලා අපේ සල්ලි මේවට යවලා තිනවා. මේක මුදල් අමාත්‍යාංශයේ සල්ලි විතර, විදේශ අමාත්‍යාංශයේ විතරක් නෙමෙයි, ජනාධිපති කාර්යාලයෙන් සහ මහ බැංකුවෙන්. කබ්‍රාල් තමයි ගොඩාක් ඒවා, කබ්‍රාල් තමයි මේ ගොඩාක් මුදල් අනුමත කරලා තියෙන මෙන්න මේ FARA unit of US Justice Department to probe information about deals signed with US lobby PR firms by MP Sajinwas.
Is the work of the foreign ministry was subcontracted out to British and American firms?
Exactly.
ඒ කියන්නේ අපේ ලේන් ආවේ සිංහල බෞද්ධ ආයනේ මේක අරගත්තේ. වැඩ කරුවේ සිංහල බෞද්ධ කමක් තිබුණ නැහැ මේ කරපු අයට.
කරපු අයට කිසිම සිංහල බෞද්ධ කමක්වත් ශ්‍රී ලංකාවට තියෙන ආදරයක්වත් තිබුණ නැහැ. මේ ඔක්කොම පිටරට දුන්නා. ඒගොල්ලන් මෙහෙට වෙලා වෙන වෙන දේවල් වලට නියතු වුණා. ඇත්ත වශයෙන්ම
එතකොට අපේ මහාචාර්ය මගේ මිත්‍ර මහාචාර්ය ජීඑල් පීරිස් මහත්මයාට මොකක් දුන්නේ?
මහාචාර්ය ජීඑල් පීරිස් ඇමතුමා තමයි මේ හැම එකටම ගවක් කියන්නේ. ඔබතුමා කිව්වා වගේ යම් වැරදි වෙලා තියෙනවා නම් මගේ කාලේ මමයි මුලින්ම වග කියන්න ඕනේ. මම නමුත් මහාචාර්ය ජීඑල් පීරිස් ඇමතුමා ලුකින් ඇට් අප්‍රිකා කියලා මේ මුළු අමාත්‍යාංශයේම ගිනි ගනිද්දි විදේශ ප්‍රතිපත්තිය බල්ලට යද්දි මෙතුමා අලි බල බල ජිරාෆ්ලා බල බල අප්‍රිකාවේ අපේ අමාත්‍යාංශයේ වියදමින් සංචාරය කරා. අප්‍රිකාවේ ලුක් ඇට් අප්‍රිකා දොන් ඔහොම
තිබුණා.
ඇත්ත වශයෙන්ම අපි යෝජනා කරලා තියෙන්නේ මේ සියලු දේ. ඇත්ත වශයෙන්ම මෙතුමාත් කිව්වා වගේ මේක අපේ අමාත්‍යාංශය තුල වෙච්ච ඒ මහා දැවැන්ත අවුල නිරාවුල් කරන්න නම් මේ අතීතයේ වෙච්ච වැරදි අපි හරියට හොයාගන්න ඕනේ.
එතුමා ගියේ තැන් බලන්න පාර්ලිමේන්තු කණ්ඩායමක් යවන්න.
මෙන්න මේ තත්වය තමයි ගරු කතානායකතුමනි අපිට මූණ දෙන්න සිද්ධ වුණේ. නමුත් ගරු කතානායකතුමනි අපිට පුළුවන් වුණා ඇත්තෙම කියනවා නම් මේ තත්වය කඩපිට අරවන්න යලි වතාවක්. ශ්‍රී ලංකාවට තිබුණ ගරුත්වය අර මෙතුමාගේ වචනේම කියනවා නම් හිමි වූ උරුම වූ ඒ රාජතාන්ත්‍රිකත්වය අපි විතාමත්ම කෙටි කාලයක් තුලදී රටට ලබාගෙන තියෙනවා. මම මෙතෙන්දිත් කාලය කෙටි අනේ මෙතන වෙලාව ගන්න
හඳුනති වෙතු ගරු අගමැතිතුමා මේ සභාවේ ඉන්න වෙලාවේදී ඔබතුමා කියන කාරණාව රටක් හැටියට බරපතල නිසා මම යෝජනා කරනවා මේ කාර්ක සභා අවස්ථාවේදීම ඇත්තරම පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාර්ක සභාවක් පත් කරමු. අපි විශේෂ නීතිමය පූර්ණ බලතල සහිතව මේ කාලය තුල 2010 ඉඳලා 2015 මේ දක්වා කාලය තුල
විදේශ සභාපතිතුමා
සිදුවෙච්ච මේ කාරණාව පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වා.
ගරු
අගමැතිතුමා විරුද්ධත්වයක් නැහැ නේ?
අපිට විරුද්ධත්වයක්.
අපි විරුද්ධත්වයක් නැහැ. කවුරුහරි යෝජනා කරොත් අපි කියන්නම් අපි මන්ත්‍රියෙක් යවලා ඔබතුමාට කතා කළේ
කතා කරන්නේ ලොකු ගේ අමතුමා ස්ථීර කරන්න හදනවා.
ලොකු ගේ මත.
මේකට. අද ඇතුම් කර වංචාවත් මේකට ඇතුම් කරන්න කියලා.
එක වරදක් කරයි කියලා අනිත් වැරදි නිවැරදි වෙන්නේ නැහැ මෙතුමා. නිකන් බොරු වෙන
ප්‍රශ්න මාගාරින්න එපා. ඒ කියන්නේ
ගරු අගමැතුමා.
නෑ හරි.
ගරු අගමැතුමා.
මම කියන්නේ ඒකට. නෑ හරි. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි හරි ඉතින් අහන්න මම ඔබතුමා එකඟ වෙනවා. ඒක වාඩි වෙන්න. අපි දැන් මහා බැංකුවේ බඳුම් කරේ ගැන බැලුවල තියෙනවා. ඒත් මේකට අපි බාර දෙන්නම් බ්‍රසීලියට ගිහින් නිව්යෝක් වලට ගිහින් මහා බැංකුවෙන් ගත්තේ ගොඩනැගිලි මොනවද කියලා බලන්න. හරිද?
හොඳයි.
යෝජනා හොඳයි.
දැන් ගරු විදේශ ඇමතුමා
අපි එකඟයි.
මේක we'll take it up. Yeah. Order please. Honorable Minister, Foreign Minister is on to Prime Minister.
දැන් පොඩ්ඩක් ඉන්න මේ
ගරු හොඳයි ගරු විදේශ ඇමතුමා
ගරු කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙච්ච වෙනස මම ඉක්මන් යන්නේ මේ අපි කන පිට හරවපු වෙනස අපේ එදා ජනාධිපතිවරයා ගිය තැන්වලිනුත් ලැබුණ ආරාධනාවලිනුත් අද අපේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට ලැබෙන ආරාධනාවලිනුත් හොඳට තේරුම් ගන්න පුළුවන් දැන් උදාහරණයක් හැටියට 2013 වර්ෂයේ නිල වශයෙන්ම රාජ්‍ය චාරිකාවලට මහින්ද රාජපක්ෂට ලැබුණේ ආරාධනා කීපයයි මෙන්න මෙහෙට මම මේ රටවල් ගැන වරදක් කියනව නෙමෙයි බෙලරූස් රටට ගියා යුගැන්ඩාවට ගියා සේෂල්ස් වලට ගියා ඊට පස්සේ නිව්යෝක් වලට කොහොමත් සියලු රාජ්‍ය නායකයන් යන සංවිධා මේකට ගියා මේ 2013 දී පලස්තීනියටයි බහරේන් වලටයි මාලදිවයිනටයි විතරයි රාජ්‍ය තාන්ත්‍රික විසිට්ස් තිබුණේ ඊට අමතරව තමන්ම ආරාධනා කරගෙන ගියා යෝර්දානයට UAE එකට මියන්මාරයට ඉන්දියාවට ශැන්හායි වලට බොලිවියාවට සීෂෙල්ස් වලට හරි ආසයි නිතර නිතර යනවා බැංකුවකුත් එහෙ විවුර්ත කරා සීෂෙල්ස් වල බැංකුවට විවුර්ත කරන්නේ ඊට පස්සේ වැටිකානුවට ගියා නේපාලයට ගියා නමුත් දැන් මේ බලන්න මේ අවුරුදු දෙකේදී විතරක් ගරු කතානායකතුමනි අපේ ජනාධිපතිතුමාට ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ ඉන්දියාවට ඩේවිඩ් කැමරන් අගමැතිතුමාගේ පෞද්ගලික ආරාධනා පරිදි එංගලන්තයේට චීන ජනාධිපතිතුමාගේ ආරාධනාවෙන් චීනයට පකිස්තානයට මාලදිවයිනයට නිව්යෝර්කයට තායිලන්තයට මෝල්ටා චෝගම් එකට ප්‍රංශයේ ඕලන්ද ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරාධනාවෙන් ගියා වැටිකානුවට ගියා මේ අවුරුද්දේ අවුරුදු 40 ගානකට පස්සේ ජර්මනියට ගියා ඔස්ට්‍රියාවට ගියා ඇන්ටි කරප් සමිට් ඉංග්ලන්ඩ් ගියා අයිමත් ඉන්දියාවට ගියා ප්‍රථම වතාවට G7 සමුළුවට අවුට්‍රීච් සමිට් එකට ජපානයට ගියා එතෙන්දි තමුන්නාසලා දැක්ක මේ කවුරුවත් සෙල්ෆි ගන්නෑ අපේ නම් ජනාධිපතිතුමාවත් මමවත් සෙල්ෆි ගත්තේ නෑ ගත්තනම් ගත්තේ ඒගොල්ලන් ඇවිල්ලා අපේ ජනාධිපතිතුමා හොයාගෙන ආව ජනාධිපතිතුමත් එක සෙල්ෆියක් ගන්න මේ හම්බු වෙන ඒවා තමයි රටේ කීර්ති නාමය ඒ වගේම අද රට ඉස්සරහට යන්නේ ඒ අයගේ ආශිර්වාදය එක්ක මේ කාගෙන ඉන්න බැරුව මේගොල්ලන්ට ඉන්නේ ඊට පස්සේ තායිලන්තයට ඉන්දියාවට ඒ වගේම ඊළඟ මාස කීපය තුලදී එන සතියේ මැලේසියාවට යනවා ජනවාරි මාසේ ඉරානයට යනවා ඊට පස්සේ UAE එකට යනවා කතාරේට යනවා මාර්තු මාසේ පුටින් ජනාධිපතිතුමාගේ ආරාධනාවෙන් යනවා රුසියාවට ඒ ඔක්කොම දින රැස්සේ කරගෙන තියෙන්නේ අද මෙන්න මේකයි වෙනස ඒ විතරක් නෙමෙයි අද අපිට සක්‍රීය ලෝකෙම පිළිගන්න අගමැතිවරයෙක් ඉන්නවා මේ අගමැතිවරයාගේ කතිකත්වයේ දැන් ලෝකෙම ප්‍රසිද්ධ වෙලා එතුමාට කතිකයෙක් හැටියට මම දන්නවා බොහෝ දේවල් වලට විශ්වවිද්‍යාල වලට සමුළු වලට මේවා කරනවා එතුමා මේ අවුරුද්දේ ඩාවෝස් එකට ගියා චීනයට ගියා කොරියාවට ගියා සිංගප්පූරුවට ගියා මේ නිල චාරිකා ඊට පස්සේ ජකාර්තාවට ගියා චීනයට නැවතත් ගියා ඊට පස්සේ නවසීලන්තයට ගියා ඉන්දියාවේ ආර්ථික සමුළුවේ ප්‍රධාන ආරාධිතය හැටියට ගියා බෙල්ජියමයට ගියා බ්‍රසල්ස් එකට ගියා එතුමා ගිහිල්ලා මේ වෙනකොටත් තමුන්නාස්ලා නැති කරපු මේ රටේ රැකී රක්ෂා දාස් ගානක් අහිමි කරපු GSP ප්ලස් සහනය යලි මේ රටට ලබා දෙන්න කටයුතු කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අර අපේ ආණ්ඩු එනකොට මේ රටේ දීවර පවුල් ලක්ෂ ගානක් අනාථ වෙලා තිබුණේ අයගේ තිබුණ ග්‍රීන් කාඩ් එක එහෙම නැත්නම් යුරෝපයට මාළු විකිණීමේ චීන මාළු විකිණීමේ තිබුණ බලපත්‍රය තමුන්නාස්ලාගේ තක්කඩි ප්‍රතිපත්ති නිසා නැති කරලා තිබුණ ඒකත් අපි පසුගිය කාලේ යලි ලබාගෙන තිබුණා. ඒ වගේම ඔව් ඔබතුමාට තාම යන්න බැරි වුණේ සීෂෙල්ස් විතරයි. ඊට පස්සේ පසුගිය අවුරුද්දේ ඉන්දියාව ජපානය සිංගප්පූරුව මේ හැම රටකටම ගියා. ඒ විතරක් නෙමෙයි ලංකාවට ලංකාවට කවදාවත්
නොවන තාරක බාලසූරිය වඩි වොන්ට් සේප මොකද ඔය
වොට් ඉස්
ද පොයින්ට් ඔෆ් ඕඩර්
හැමතැනටම ගියා බෑ මේ කෑ
ගරු එතුමා ඉස් වොට් පොයින්ට් ඔෆ් ඕඩර් විතර යා ගරු අගමැතිතුමා
ඇදම් ගිය තැන්ටක් ගියා මේ ඒ වගේම මේ අර අර ඒ අනාතුණයා හිටපු තැන්ටක් ගියා ශාලාවටත් ගියා නොගිය තැනක් නැහැ ඉතින්
නෑ ඒ වගේම මම මේ පොඩ ඉන්න මේගොල්ලන්ට මේ තක්කඩියන්ට මේ තක්කඩියන්ට දරා ගන්න බෑ ඒ මේවා කියනකොට ගරු කතානායකතුමනි එතකොට ආපු අය බලන්න නවා ශරීෆ් අගමැතිතුමාව නව ශ්‍රී ලාන්තේ අගමැතිතුමාව ජෝන් කී ජනාධිපති පකිස්තානයේ ආවා ඒ වගේම නෝර්වේ රජයේ අගමැතිණිය ආවා ඒ වගේම පසුගිය අවුරුද්දේ නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැතිතුමාව අවුරුදු 40 ගානකට පස්සේ ඇමරිකාවේ රාජ්‍ය ලේකම්තුමාව කතා රාජ්‍යයේ රජුරු ආවා බූටාන් රාජ්‍යයේ අගමැතිතුමාව ඒ වගේම හිටපු ටෝනි බ්ලෙයා වැනි අගමැතිවරු හිටපු නායකයෝ විශාල ප්‍රමාණයක් ආවා. ඊට අමතරව මේ අවුරුද්දේ මම මේක වෙලා ගන්න බෑ. කවදාවත් නැති විදියට විදේශ ඇමතිවරු ආවා. මොකද පළවෙනි අවුරුද්දේ චීනේ විදේශ ඇමතිතුමා ඒ වගේම තුර්කියේ විදේශ ඇමතිතුමා මේ විදියට ලෝකේ විදේශ ඇමතිවරු 16ක් විදේශ ඇමතිවරු 16ක් මේ කාලය තුලදී ලංකාවට ඇවිල්ලා සාකච්ඡා කරලා අපි කටයුතු කරගෙන තියෙනවා. අන්න එහෙමනම් ඒ ප්‍රදේශ ප්‍රතිපත්තියේ නිවැරදිකම නිසා ඒ වගේ මම කියන්න කැමති ගරු කතානායකතුමනි මෙතුමාගේ කියපු නිසා පලස්තීනය සම්බන්ධයෙන්ුත් අපේ ප්‍රතිපත්තිය අල්ප මාත්‍රයකින් වෙනස් වෙලා නැහැ. නමුත් මම තවමත් කියනවා යුනොස්කේදී ගත්ත තීන්දුව නිවැරදි. අපි එතෙන්දි ගත්තේ පලස්තීනයට එරෙහිව තීන්දුවකට වඩා ප්‍රතිපත්තිමය තීන්දුවක් කියන එක පලස්තීන් රජයා තේරුම් අරන් තියෙනවා. ඇත්ත වශයෙන්ම ගිය සතේ මම මරකේෂ් නගරයේදී මම පලස්තීනයේ අගමැතිතුමා එක්කත් ඉතාමත්ම හොඳට සාකච්ඡා කරා. අපේ සම්බන්ධතා එදාටත් වඩා ශක්තිමත්ව තියෙනවායි කියන එක කියන්න ඕනේ. වගේම නොමැති සමුළුවට අපි නොගියත් නොමැති සමුළුවේ එක තියෙන අපේ සම්බන්ධතා අපි අගය කරනවා. නමුත් අපි පැහැදිලිවම කියන්න ඕනේ නොමැති සමුළුව දැන් අලුතෙන් හිතන්න කාලය ඇවිල්ලා. ඒ අලුතෙන් හිතන කොටත් අපි ඒ නොමැති සමුළුවේ අලුත් මාර්ගය සෙවීමටත් ශ්‍රී ලංකාව එදා මෙන්ම අදත් නායකත්වය දෙන්න අපි කැමැති. ඒ වගේම තව කොච්චර වෙලා තියෙනවද? අවසන් තාම් භාගයක්වත් නෑ. ඇත්ත වශයෙන් මම ඉතා ඉක්මනින් කිව්වොත් මේ හැමදේම කරන්න ඇත්ත වශයෙන්ම අපිට ශක්තිමත් අමාත්‍යංශයක් ඕනේ, විදේශ සේවයක් ඕනේ. ඇත්ත වශයෙන්ම විදේශ සේවය මේ කාලය තුලදී යම් යම් අඩුපාඩුවලට මුහුණ දුන්නත් අද විදේශ සේවයේ ඉන්න නිලධාරීන් ඉතාම ඕනකමින් වැඩ කරනවා. ඒ වගේම අපි විදේශ සේවයම නවීන ලෝකයට ඒ වගේම අපේ නවීන වැඩපිළිවෙළට මූණ දෙන්න පුළුවන් ආකාරයට ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කළා තියෙන්නේ. අපි සිංගප්පූරු රජයත් එක්ක අපේ නවීකරණය සම්බන්ධයෙන් ඒ අයගේ සහයෝගය ලබාගෙන මේ වෙනකොටත් අපේ ඒ නවීකරණය සඳහා වැඩමුළු පවත්වගෙන තියෙනවා. ඒ වගේම අපේ තානාපති කාර්යාල වඩාත් වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි යුගන්ඩාවේ තානාපති කාර්යාලය වෙනුවෙන් වෙනුවට අපි ඉතිෝපියාවේ. මොකද ඉතිෝපියාව කියන්නේ අප්‍රිකානු සංගමේ මූලස්ථානය එතන තමයි ඉන්න ඕනේ. අපි එතන මේ සේ අලුත් තානාපති කාර්යාලයක් විවෘත කරනවා. නමුත් අදිත්‍යයන් වල අපි විවෘත කරන්නේ අපි ඒ වෙනුවට සමහර රටවල් අනුගමනය කරන නොන් රෙසිඩන්ට් ඇම්බැසඩර් ස්කීම් එක. ඒ කියන්නේ අපි එහේ කාර්යාල අරින්නේ නැහැ. නමුත් මෙහේ තානාපතිවරු හැටියට දැන් සිංගප්පූරුවේ ලංකාවේ තානාපතිතුමා පදිංචි වෙ ඉන්නේ සිංගප්පූරුවේ. ඒ වගේ රටවල් 14ක් තුල මේවා මේ තානාපති අතිකරු ඇති කරන්න අපි කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා. ඒ වගේම අපේ ආයතනවල කාර්යක්ෂමභාවය සොයා බලන්න, අඩුපාඩු සොයා බලන්න, අක්‍රමිතා සොයා බලන්නත් අර පැරණි ඉන්ස්පෙක්ටර් ජෙනරල් ක්‍රමයත් අපි ආරම්භ කරලා තියෙනවා. ඉන්ස්පෙක්ටර් ජෙනරල්වරු 3 දෙනෙක් හිටපු විදේශ ලේකම්වරු 3 දෙනෙක් අපි ඒත් නම් කරලා තියෙනවා. මේ අය හදිසියේම තානාපති කාර්යාලවලට ගිහිල්ලා කඩාගෙන පැනලා ඒවයි අඩුපාඩු පරීක්ෂා කරන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම අපි ඒ සේවේ වැඩ කරන අය අය විදේශ සේවකයන් සේවයේ ඉන්න අය ක්‍රමක්‍රමයෙන් අපි වැඩි කරලා තියෙනවා. අද වැඩිපුරම ඉන්නේ දේශපාලන පත්වීම් නෙමෙයි. දේශපාලන පත්වීම් දුන්නත් ඒ බොහෝ දෙනා ඒ කටයුත්ත කරන්න පුළුවන්ද නැද්ද කියලා අපි සොයා බලලයි අපි ලබා දෙන්නේ. ඒ වගේම අපේ කොන්සියුලර් අංශයනුත් විශාල සේවයක් කරනවා ජනතාවට. අපි ජනවාරි මාසේ පළවෙනි සතියේ ඒ සේවය විමද්දගත කරන්නට උතුරේ සහ දකුණේ පේදුරු තුඩුවෙත් දෙවුන්දර තුඩුවෙත් කාර්යාල දෙකක් විවෘත කරනවා. යාපනයේ නගරයේත් මාතර නගරයේත් අපි කාර්යාල දෙකක් විවෘත කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම අපේ කලතා අතුපෝරාල මැතිනිය අපිට ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දෙමින් කටයුතු කරනවා. ඒ වගේම එතුමියගේ අමාත්‍යංශයත් එක්ක අපි කිට්ටුවෙන්ම වැඩ කරනවා. මම ඊට වඩා කාලය ගන්න ඕනේ නැහැ. තව කියන්න ගොඩක් කාරණා තියෙනවා. අවසාන වශයෙන් මම මේක අවස්ථාවක් කරගන්නවා මගේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂදි සිල්වා මැතුමාට මගේ හෘදයාංගම ස්තුතිය. මේ වගේ දක්ෂ නියෝජ්‍ය ඇමතිවරයෙක් මට ලැබීම විශාල වාසනාවක් හැටියට මම සලකනවා. ඒ වගේම අපේ අමාත්‍යංශ ලේකම් ඇසල වීරකෝන් මහතාටත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෑතක් වෙනකම්ම මගේ ලේකම් වශයෙන් ඉඳලා දැන් නවදිල්ලියේ සිටින චිත්‍රාංගනී වාගීශ්වර මහත්මියට මගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම අපේ ඒ අංශ ප්‍රධානි බාධක මැද්දේ විශාල වැඩකොටසක් කරනවා. ඒ අයටත් මම ස්තුති කරනවා. ඒ වගේම අපේ මාධ්‍ය අංශය, ඒ වගේම මාගේ මාධ්‍ය ප්‍රකාශක ඉතාමත්ම දක්ෂාන්දමට මේ කටයුතු කරනවා. ඒ සියලු දෙනාටම මේ අවස්ථාවේදී මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් ඔබතුමාටත් ස්තුති කරමින් මගේ වචන සල්ලි සමත්
කෙහෙලිය රමුක්කල්ල මැතිතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම විදේශ ඇමතිතුමාගේ කතාවට හුඟම් දෙන්න උදේ ඉඳන් හිටියේ. මම බලාපොරොත්තු වුණා විදේශ කටයුතු විෂය තාමත්ම වැදගත් විෂයක් නිසා ඒ සම්බන්ධව ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධ සංකල්ල තියෙන ගිවිසුම් සම්බන්ධව රාජතාන්ත්‍රික සම්බන්ධතා සහ ඒ වැඩ පිළිවෙල් සම්බන්ධව කතා කරයි කියලා. තුමාගේ මිනිත්තු 18න් මිනිත්තු 16ක් ගත කරේ පහුගිය කාල පරිච්ඡේදයේ ඇතිවෙච්ච සිදුවීම් සම්බන්ධව නැවත වරක් පුනර්ජීවනය කරා. මම හිතනවා පත්තර පිටුගනම් පුරෝලා විවිධ ආයතන FCID, CID, bribery and corruption මේ සියලු ආයතන මේ සම්බන්ධව කටයුතු කරන අතරතුර විදේශ ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ මීට වඩා වැදගත් කතාවක්. විශේෂයෙන්ම එතුමා කිව්වා මගේ කාලය අවසානයි, මට විශාල ඒ නිසා කාලය අවසාන කරේ වැඩකට ඇති අවුරුදු 2ක් තිස්සේ මේ සම්බන්ධව කටයුතු කරලා තාමත් ඒ සම්බන්ධව ස්ථිර කිසිම වැඩ පිළිවෙලකට නැති විෂයන් සම්බන්ධව. එනිසා මේ අවස්ථාවේදී මම කැමතියි නියෝජ්‍ය කතානායකතුමනි, I wish to draw the attention of the Foreign Minister and the House that the statements made by the His Excellency the President, Maithripala Sirisena, at the UN General Assembly. It seems that there is a clear diversion, a clear diversion from years of existing foreign policy for no apparent reason other than pleasing the West. Number two is there has always been a clear reference to the issues such as the Palestinian cause and the US-led resolution against Cuba. Throughout the years, Sri Lanka has traditionally taken a leadership role in the Palestinian issues, supporting a two-state policy, maintaining that the occupied land need to be returned to the original state. Number four, the Sri Lanka has always traditionally supported Cuba on the US-led embargo against Cuba. Traditionally, the both Palestinian issue and the Cuban issue has been mentioned in the presidential statement at the General Assembly. The last two sessions, neither one of the issues were mentioned, while diplomatically there was no reason not to mention it. Mr. Minister, Deputy Chairman, now this is the issue that I raised. The speech made by the presentation, the submission made by the His Excellency the President in the UN, traditionally from 1968 as far as that, different governments have mentioned these two issues and taken these issues as issues that should be mentioned, and to clear it very well, the Sri Lankan position with regard to them. But unfortunately, the last two statements given at the UN, no mention of any of these major issues, deviating from the traditional, from 1960s up to now under different governments. By not mentioning the issues of Palestinian and President's statement at the UN, the question arises as to how the Ministry of Foreign Affairs plans to vote on the 24 resolutions against Israel on Palestinian occupancy and atrocities on the Palestinian people at the Fourth Committee of the UN. Fourth Committee deals with the decolonization. Has there or will there be a shift in the long-standing policy on Sri Lanka? Has looked at the Palestinian issue, been one of the strongest advocates of the Palestinian issue, it is disappointing that the President's statement, which has historically and always mentioned the Palestinian cause, has now been left out for two consecutive years. Now, this is the issue, I think, in detail. Honorable Bimal Ratnayake mentioned you in detail, so I don't want to go into details. It is worthwhile looking at it and reserving the entirety of this foreign policy, including the non-aligned policy. I think the minister mentioned that we are, in fact, revisiting and re-looking at the foreign policy of these two issues, including the non-aligned. So I think you should also give some valid reasons for it. And also I would like to mention the second issue as Secretary John Kerry's statement. Now that really, John Kerry's statement needs explanation to the public of this country. In his submission to the Foreign Relations Committee of the U.S. Senate, John Kerry mentioned that the Obama administration spent an amount nearing $585 million for restoring democracy, human rights, and good governance. Mr. Chairman, in the words of John Kerry, I quote, "We have supported important democratic gains in Sri Lanka, Nigeria, and Myanmar." What democratic gains did the U.S. spend on Sri Lanka? Kerry himself, Secretary Kerry himself, is basically admitting in interfering in the political processes of Sri Lanka and thus making it direct interference to another sovereign nation. As MPs and the citizens of the country, it is important that we know how much money and where the money that Kerry is referring to has been spent to. It is the responsibility of the ministry to let the country know, leave alone the members of parliament, leave alone the representatives who are sitting here in the parliament, but the country should know where this money has been spent. There are wire rumors that they spent through India to destabilize and, in their words, to change the administration of Mahinda Rajapaksa. If so, please admit that and tell the world, tell the country, yes, we did so. And this is a submission made by the secretary himself. So, hence, I'm requesting the foreign minister, I think the deputy minister is waiting to answer me, would like to have a clear answer on that money that is spent during that time and on Kerry's statement.
You want to say something?
No. You want to say something? I said no. All right, okay. Right. So, I'm not only dealing with these two issues with regard to the Foreign Ministry Affairs, because I suppose in your entire of your allocation, I think it was discussed about what happened within the last regime. And I'm sure the Honourable Minister is here, John Senirat, who was also a party, and in the same cabinet, 41 of the members who are now holding office here were members of that cabinet. And I'm sure all these members would have raised their hands and approved this. And another incident, so therefore, it is not only that you post these questions to the opposition, but also to the government who are seated in the holding portfolios. Number two is, I would like to deal something more important relating to the budget itself with regard to the Labour Ministry. Honourable Minister of Labour, I think it is a matter that you should take it up. It is important to note that the EPF has been the biggest contributor, 38% on an average, been the biggest contributor for bonds and bond issues relating to all investments in terms of securities. Now, in this budget, you are the custodian of 3 million people of the EPF contributors and the beneficiaries. In this budget, it says, Section 447, the corporate income tax rate is proposed to be revised to create a three-tier structure of 14%, 28% and 40%. Income tax rate applicable to on liquor, tobacco, betting and gaming, etc. will be continued at the rate of 40%. SMEs, exporters of goods and services, agricultural sector and educational sector will be subject to the below rate of 14%. All the other, including banking, finance, manufacturing and trading, will be subject to income tax at 28%. Importantly, income tax rate of 10% currently applicable on funds, that is the fund CPA fund, has been increased to 14%. EPF and ETF both has been increased to 14%. And also, 448 of the budget deals with, due to the exemptions on investment income, the interest share of economic activity in the country is not under the corporate income tax, leading to the erosion to remove the exemption applicable on the income from investment on listed sources, dividends, unit trust and other instruments. It will be a notional tax credit. I think Honorable Harsha will know that when you say notional tax, at the source, on the funds, they deduct 10%, as withholding tax. And that goes on over a period of 10 years or 20 years or 30 years. You calculate it and you deduct that and you take that to the Treasury. Now in this, Mr. Minister, now there is no... Sorry.
Trustee of the EPF.
Correct.
Trustee of the Central Bank.
Yes.
It is under my vigilance.
Yes.
And as regard to the imposition of the taxes, now the commitment toward the worker has to be performed by the government. There is no, there is no doubt about it. Because now when 8% is contributed by the worker, then the 12% is contributed by the employer. And the money is given to the employee with an interest of 12%. So that commitment is there. That commitment is
that
there.
Is exactly
so
the commitment that
I'm... that by imposition of any tax outside it.
That is exactly the position that I'm taking it up, Honourable Minister. Because your concern is not under whom the EPF ETF lies. But you're talking of 3 million people who are contributed to it and then who are beneficiaries of it. And when that is hampered, I'm sure you as the Minister of Labour, and I'm talking as a custodian of that 3 million, you have all the right to move an amendment to this. Because we have had this experience, bad experience, Mr. Deputy Chairman, where in the last budget, so many things that agreed, including with the President, saying that these changes would do, take place. But never... any of those changes never took place, and then we had to suffer the entire period of 12 months with the policies that was brought in. And there was a solemn guarantees, assurances, given by ministers, given by His Excellency the President, that the change would take place. Never an occasion where the change took place on the request of the SLFP group. So it's up to you, Honourable Minister. I'm very happy that you are here today. That you need to look at it, not only look at it, don't take any assurances. Please, because these assurances, with our experience, with your experience, you are quite aware these assurances have never realized.
You have 2 minutes more.
Yeah. Thank you. So therefore, this notional tax, let me go on to it. The notional tax is a tax that has been deducted at the source. Now, Finance Minister is suggesting that to be confiscated, in other words. That will not be taken into account, right? That 10% that have been deducted over the period of time is completely taken in to the Treasury, and you are imposing another 14% tax, which amounts to a 24% of tax on the workers' money. And that will eventually result, at least 2% less in their interest income on the years to come. So, Mr. Minister, I'm urging you today, if you can move this amendment to take off this or give credit to this 10%, which is a usual thing. At the end of the year, financial year, they take it, they calculate, and the profits are set off against the withholding tax. Now, that's not possible. Having withholding tax, 10% taken, which is confiscated, in other words, you are now taxed at 14%, so which I think as the Minister of Labour, although I agree that it's under a different ministry, purview of the Finance Ministry, but you cannot get out of this responsibility of looking after and looking into areas where they have robbed, in fact, the workers' money, hard-earned money, where all of us, all of the people working class has contributed. So therefore, you have to, I'm requesting you to move this amendment to take this off from the budget or from the withholding tax to be given credit as usual. Thank you so much. Thank you.
Garu John Senratna Mettuma, tumata inadi 20 ka kaalayak tiyenu.
Kaal sabha sabhavathumani samuti aandwe deweni ayavaya 90 කම්කරුවා උච්ච සමිති සම්බන්ධ අමාත්‍යාංශයේ වැසිශ්‍ය කතා කරන අවස්ථාවේ එහි ඇමතිවරයා වශයෙන් වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා. මේ රටේ අත වශයෙන්ම සංවර්ධනයට හේතු වන ඒ වගේම නිෂ්පාදනයට හේතු වන 82 ලක්ෂයක් පමණ වන පෞද්ගලික අංශයේ කම්කරුවන් වෙනුවෙන් සේවකයන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් කම්කරු අමාත්‍යාංශ ඉෂ්ට කරනවායි කියන එක මම කිය යුතු නෑ. ඇත්තෙන්ම කියනවා නම් රටක ගාමික බලවේගය කම්කරුවන්. ඒ අය තමයි රටේ ඉදිරි ගමනට හේතුවන දායකත්වය ලබා දෙන්නේ. ඒ නිසා මේ කම්කරු ජනතාව වෙනුවෙන් පෞද්ගලික අංශයේ ඒ වගේම රාජ්‍යයට අයත් කෝපරේෂන් ඒ කියන්නේ සංස්ථා වැනි අර්ධ රාජ්‍ය ආයතනවල වැඩ කරන ජනතාව වෙනුවෙන් පෞගිය කාලය තුළ යම් යම් වැදගත් පියවරන් රාශියක් අපිට ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මම පැහැදිලිවම ප්‍රකාශ කරන්න ඕනේ 2007 පස්සේ පළමුවෙනි වරට කම්කරුවන් වෙනුවෙන් පෞද්ගලික අංශයේ රුපියල් 2500ක පරිවැඩීමක් ලබලා දෙන්න අපිට පුළුවන්කම ලැබුණා. මේ රුපියල් 2500 පඩිය එම නැත්තම් අයවැය සහන දීමනාවක් වශයෙන් ලබා දීපු මුදල මං හිතනවා කම්කරුවන්ට විශාල සහනයක් උනායි කියලා. මොකද මීට පෙර වැඩි කළත් කම්කරුවන්ට පෞද්ගලික අංශයේ වැඩි කරපු මුදල උනේ රුපියල් 1000ක් පමණ. පළමෙනි වරට තමයි එකවර මේ රුපියල් 2500ක් වැඩි කරන්න පෞද්ගලික අංශය මෙහෙයුවේ. ඒක රජයේ ඇත වශයෙන්ම දීර්ඝ කාලීන කල්පනා කරලා මේ රටේ වැඩ කරන ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉෂ්ට කරපු කාර්යයක්. ඒ වගේම මේ රටේ වැඩ කරන ජනතාවගේ ශ්‍රම වටිනාකම තේරුම් අරගෙන අවම වැටුව රුපියල් 10000ක් කියන කාර්යණීය ක්‍රියාත්මක කරන්න අපි නීතිමය විධිවිධාන සැලසුවා. ඒ සඳහා පනතක් ගෙනල්ලා ඒ පෞද්ගලික අංශයේ වැඩ කරන හැම සේවකයෙකුටම අවම වශයෙන් රුපියල් 10000ක වේතනයක් ගෙනා යුතුයි කියන ප්‍රතිපත්ති අපි සකස් කරන දැන්ට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම මම කියන්නට ඕනේ මේ කම්කරු දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රශ්න වලින් මූලික ප්‍රශ්නයක් තමයි මේ යටිතල පහසුකම් වල අඩුව. බොහෝ ප්‍රදේශවල කාර්යාල ඉදමදිකම, කාර්යාල අංග සම්පූර්ණ නොවීම, කාර්යාල නොමැතිකම මේවා අද කම්කරු දෙපාර්තමේන්තුවේ මූණපාන සිද්ධ වෙලා තියෙන ප්‍රශ්න. මේ නිසා පෞගිය කාලය තුළ කාර්යාල ගණනාවක්ම අපිට විචය කරන්න පුළුවන්කම ලැබුණා. මම මෙතන ස්තුතිවන්ත වෙන්න ඕනේ මගේ මිත්‍ර ගාමිණී ලොකු එමෙතුමාට. එතුමාගේ කාලෙදී ආරම්භ කරපු කාර්යාල ගණනාවක් දැන් ඒවයි වැඩි ඉවර කරලා අපිට විචය කරලා අපිට ඒ ප්‍රදේශවල ඒ වැඩ කරන ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් එයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපිට වැඩ මේ විචය කරන්න පුළුවන්කම ලැබුණා. එයින් මම මතක් කරන්නට ඕන විශේෂම උදුර නැගෙනහිර බුලතු කම්කරු කාර්යාලය අපිට මිලියන 600ක් නෙමෙයි මිලියන 69ක් ලක්ෂ 690ක් වැය කරලා ඉවර කරලා විචය කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි යාපනයේ කිලිනොච්චි කියන දිස්ත්‍රික්කවලත් කම්කරු කාර්යාල සංකීර්ණ ඉදි කරලා ඒවා විචය කරලා ඒ ප්‍රදේශවල වැඩ කරන ජනතාව වෙනුවෙන් සේවාව ලබා දෙන්න වැඩ ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. අපි අද දකින දෙයක් තමයි මේ යුද්ධයෙන් පස්සේ තාමත්ම සීගලෙන් මේ ප්‍රදේශවල යම් යම් ආයතන බිහි වෙනවා. හෝටල් බිහි වෙනවා, ගරාජයන් බිහි වෙනවා, යම් යම් සොන් රැකිය ආයතන බිහි වෙනවා, සුළු කර්මාන්ත බිහි වෙනවා. මේ නිසා ඒවයි වැඩ කරන කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වඩා පුළුල් වැඩ පිළිවෙලක් අපිට මේ ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීම දැන් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මේ කම්කරු කාර්යාලවල පහසුකම් වැඩි කරන්න, ඒ වගේම ඒවයි වැඩ කරන මේ නිලධාරීන් සපයා දීම, මේ වගේ කරුණු අද අපිට ඉෂ්ට කිරීමේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. ඒ වගේම දකුණේ බෙලියත්තේ ලක්ෂ 600ක් මිලියන 60ක් වැය කළා කම්කරු කාර්යාලය අලුත් වැඩිය කරලා අපිට විචය කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම 1978 වැඩවල් දෙන හේතුවෙන් රැකියාවලින් අසාධාරණ ලෙස එළියට විසුණු තුල්හිරියා පූගොඩ පේකම්මල්ල සේවය කළ සේවකයන් අතර රුපියල් 25,000ක කරුණා සහගත දීමනාවක් ගෙවීමට අපිට හැකි වුණා. ඒ රැකියා හිමිවරුන් 2396 දෙනෙකුට හා ඔවුන්ගේ යැපෙන්නන්ට මේ දීමනාව ගෙවීමට අපිට ප්‍රතිපාදන රජයෙන් ලැබුණා. එවගේම මිනිස් බලා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව අපේ රජයේ ගරු අග්‍රාමාත්‍යතුමා එතුමාගේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළෙන් ප්‍රකාශ කරපු රැකියා දස ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළේ විශාල වගකීමක් ඉෂ්ට කරන ආයතනයක් කියන එක මතක් කරන්න ඕන. අද වශයෙන්ම මේ මිනිස් බලහ රැකී රක්ෂා දෙපාර්තමේන්තුව කම්කරු අමාත්‍යාංශය යටතේ අද අපේ රාජ්‍ය අමාත්‍යතුමාගේ මෙහෙයුමින් ක්‍රියාත්මක වෙනවා. මේ අංශය යටතේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා දිස්ත්‍රික් ගණනාවකම කාර්යාලය විහිද කරන්න. ඒ කාර්යාලවල ඒ ප්‍රදේශයේ රැකියා නැති තරුණ තරුණියන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා ලියාපදිංචි වෙන්න රැකියාවන් බලාපොරොත්තුවෙන්. ඒ වගේම ඒ රැකියා බලාපොරොත්තු වෙන ආයතනත් සමග සම්බන්ධ වෙලා ඒ අයට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් අද දීප ව්‍යාප්තිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අනුව මම මතක් කරන්න ඕනේ 52,598ක් ලියාපදිංචි වෙලා තියෙනවා පහුගිය මාස කීපය තුළ රැකී රක්ෂා අපේක්ෂාවෙන්. එන් 12,569 දෙනෙකුට මේ වෙනකොට රැකියාවන් ලබලා දෙන්න මේ කාර්යාංශයට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික වෘත්තීය හා සුරක්ෂිතා සහ සෞඛ්‍ය විශිෂ්ටයන් අගයමින් ඔවුන් දිරිගැන්වීමේ සම්මාන උළෙලක් පහුගිය දිනක පවත්වන්න පුළුවන්කම ලැබුණා. අගමැතිතුමා සහභාගී වෙලා එහි ප්‍රධානත්වයේ සිටුවා. එතුමාගේ සහභාගීත්වය ඇතුළු මේ රටේ වැඩ කරන ජනතාවගේ සුරක්ෂිතතාව ඉතා වැදගත් අංශයක්. මොකද සමහර තැන්වල මේ සිවකීගේ සුරක්ෂිතතාවය ගැන තැකීමක් ඇත්තේ නැහැ. ඒ ගැන ගන්නා වූ අවධානය බොහොම මදි. මේ නිසා අපි මේ වැඩපිළිවෙල වඩා ශක්තිමත් කරන්න, එහෙම නැත්නම් මේ සේවා යෝජකීන්ගේ අවධානය වැඩියෙන් යොමු කරන්න, ඒ අනුව වැඩ කරන ජනතාවගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්නත් කටයුතු කරගෙන යනවා. එතකොට මේ වැඩපිළිවෙල නිසා ඇත්ත වශයෙන්ම ඒ අංශේ වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන, ඒ වගේම වැඩි සැලකිල්ලක් යොමු කරලා කටයුතු කරන සේවයන්ට හාම්පුතුන්ට යම් යම් ඇගයීමකට ලක් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ළමාශ්‍රමයේ මේ රටෙන් තුරන් කිරීම, මේක ඇත්ත වශයෙන්ම අපි තාමත්ම සාර්ථක කරගෙන යනවා. ඒත් මම කියන්නේ තමුන්නාංශී කාලේ බොහොම හොඳට පටන් ගත්තා. බගේ දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ළමාශ්‍රමයේ සම්පූර්ණයෙන් තුරන් කරන්න එදා පුළුවන්කම ලැබුණා. අද කොළඹ දිස්ත්‍රික්කයේ දැන් අපි ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ලැබෙන ආරංචි අනුව ඉතාමත්ම සාර්ථකව මේ වැඩපිළිවෙළ ගෙන යන අතර රට පුරාම මේ ළමා ශ්‍රමය ඉවත් කිරීමට, එහෙම නැත්නම් ළමයින් ශ්‍රමය සඳහා ශ්‍රමය ගැනීම සඳහා යොදා ගැනීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂම කරන්න, ඒ වගේම ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඉතින් මේ සම්බන්ධව ජාතික මට්ටමේ උත්සවයක් පහුගිය ජූනි මාසේ අපි පැවැත්වුවා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වය. ඒ උත්සවය ඇත්ත වශයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් සම්බන්ධ වෙලා එයාගේ අනුග්‍රහය ඇතුව පැවැත්වුවේ. ඊට පස්සේ අපිට දැන්නුවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා ආරක්ෂක අංශ විසින් මේ උත්සවයේ ඒ ළමා ශ්‍රමය ඉවත් කිරීමේ තුරන් කිරීමේ කාර්ය සඳහා විශේෂ සඳහා පාත්වපු තාමත්ම සාර්ථක උත්සවය කියලා ඒ අවස්ථාවේ. මොකද අපි දන්නවා ඒ සඳහා දිනයක් නියම කරලා තියෙනවා ජාත්‍යන්තරව එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්. ඒ දිනේ සෑම රටකම වගේ මේ ළමා ශ්‍රමය තුරන් කිරීමේ වැඩපිළිවෙළ සංකේතවත් කරන්න යම් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපි ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙළ තාමත්ම සාර්ථක වැඩපිළිවෙළ වශයෙන් පිළිඅරගෙන ඊට පස්සේ ඒට සහභාගී වෙච්ච ප්‍රධාන අමුත්තා වන ගරු අතිගරු ජනාධිපතිතුමාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ විෂය අදලා විශේෂ කතාවක් කරන්න ආරාධනාවක් ලැබුණා. මං හිතුවා පහුගිය වර එක්සත් ජාතීන්ගේ සම්මේලන වාරයට ගිය අවස්ථාවේදී ඒ සඳහා ඒ අවස්ථාව එතුමට ලැබුණා. ඒ වගේම සේවක අසාධක අරමුදල අද මං හිතනවා මේ ගැන මම පැහැදිලි කරන්න ඕනේ. මොකද සමහර අය තුළ කුතුහලයක් ඇති වෙලා තියෙනවා මේ අරමුදල ඇපේට තියාගෙන. අද නිවාස ණයදීමේ ක්‍රමය 75% නිවාස ණයදීමේ ක්‍රමයක් පැවතුණා. ඒක අවලංගු කරලා තියෙන මේ අයවැයි. අත වශයෙන්ම මේ 75% දීම මේ අසාධක අරමුදලින් කොටසක් දෙනව නෙවෙයි. මේක සමහර අය තේරුම් අරගෙන නැහැ. සමහර අපේ දේශපාලනඥයනුත් මේක තේරුම් අරන්නේ නැහැ. එයා වරින් වර අහනවා ඇයි මේ නිවාස ණය දීම නතර කළේ කියලා. මේක නතර කළේ මං හිතනවා නිවා මේ අර්ථසාධක අනුදා ලාභීන්ගේම උන්නතියට. ඇයි මේක ඇපේට තිබ්බට මුදල් ගෙවන්නේ බැංකුවලින්. මේ බැංකුවලින් මේ නිවාස සැදීමට ණය මුදලක් දීලා ඒගොල්ලෝ ඊට පස්සේ අය කරනවා වැල් පොලිය. ඉතින් යම්කිසි සේවකයෙකුට මාස දෙකක් තුනක් මේ වැල් පොලිය ගෙවා ගන්න බැරි වුණොත් විශාල මුදලක් පොලිය වශයෙන් එකතු වෙලා ඊට පස්සේ ගෙවන්න වෙනවා. ඊට පස්සේ මොහුට ගෙවා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. නමුත් මේ මුදල් සියල්ලම අර ඔහුට අයිති අර්ථසාධක අරමුදලෙන් අඩු කරගන්නේ ලබා ගන්න බැංකුවට අයිතිය තියෙනවා. අවසානේ
කේලිමතු,
this is different to what you mentioned. Your data is different.
I'm talking about the housing. If there is well polia, ඔය කියන well poliaක් කියනවා නම් ඒක නිවැරදි කරන්න. හැබැයි මේ අහිංසක වැඩ කරන ජනතාවට තමන්ගේ මුළු ජීවිත කාලෙම අම්බ කරපු එකෙන් ගයක් හදා ගන්න තියෙන එකට
well polia හේතු කරගෙන වැඩ කරන ජනතාවට ගයක් හදා ගන්න පාසුකම් සම්පූර්ණයෙන්ම අහිමි කරලා නැහැ. නමුත් මේක නිසා උඹ දෙනෙක් අපහසුට පත් වෙලා තියෙනවා. ඒ අය වැඩ අවුරුදු 55 වුණාම 60 වුණාම අර්ථසාධක අනුමුදල ගන්න ගියාම අර්ථසාධක අනුමුදලේ කීයක් අතුරු වෙලා නැහැ. මොකද ඒ අයට අර වාර්ෂික ගෙවා ගන්න බැරි වුණා වාර්ෂිකයේ මේ අඩු කරන්නේ අර්ථසාධක අනුමුදලේ. ඊළඟට පොලිය ගෙවන්න බැරි වුණාම පොලිය අඩු කරන්නේ අර්ථසාධක අනුමුදලේ. මේ නිසා අවසානයේදී ඔවුන්ට විශ්‍රාම ගියාම ඔවුන්ට යැපෙන්නේ කිසිම මුදලක් ඇති නොවන තත්ත්වයක් අතේ ඉතිරි නොවන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා තමයි ඒක නැති කළේ. නමුත් 30%ක අර අර්ථසාධක අනුමුදලේ 30%ක් නිවාස ණය වශයෙන් දීමේ ක්‍රමය නැති කළ නැහැ. ඒක තියෙනවා. ඒක ඉදිරියටත් යන්න පුළුවන්. ඒ කාරණේ ඉතාමත්ම සාර්ථකව කෙරෙනවා. අපි ඇත්ත වශයෙන් පෞගිය මේ අවුරුද්දේ පළවෙනි මාස 6 තුල 50,000කට අපි දෙන්න අදහස් කළා. ඒ 50,000කට දෙන්න අදහස් කරපු සංඛ්‍යාව අපිට පුළුවන්කම ලැබුණා 52,000කට පමණ දෙන්න. ඒ නිසා මම හිතනවා ඉතාමත්ම මේ 30% නිවාස ණය ප්‍රමාණය ඉල්ලපු අයගෙන් බහුතරයකට මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන්කම ලැබුණ තමුන්වංශය දන්නා මේ රටේ පහුගිය දවස්වල විශාල ආන්දෝලනයක් ඇති වුණා. මොකද්ද මේ වතු ශේෂ්ත්‍රයේ ප්‍රාදේශීය වැඩි සමාගම්වල කම්කරුවන්ට පඩි ගෙවීම සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නය ඇති වුණේ අත වශයෙන්ම 2015 මාතු ශිෂ්‍යෙක් වෙනකොට එයාගේ පඩි තීන්දුවන සාමූහික ගිවිසුම අවශ්‍ය වුණා. ඒ 2015 මාතු ශිෂ්‍යෙක් වෙන්න අවශ්‍යච්චි සාමූහික ගිවිසුම වෙනුවට අලුතෙන් අත්සන් කළ යුතු සාමූහික ගිවිසුමක් අත්සන් වුණේ නැහැ. ඒට ප්‍රධානම හේතු වුණේ වතුගොල්ල කර්මනාකාර පක්ෂයේ මේ ඒ පාර්ශ්වයේ කිව්වා දැන් වතු වලින් ලැබෙන ආදායම බොහොම අඩු වෙලා තියෙනවා. රබර් වල ආදායම හොඳටම අඩු වෙලා තියෙනවා. තේ ආදායම හොඳම අඩු වෙලා තියෙනවා. ඒ නිසා දැන්ට ගෙවෙන වේතනට වඩා වෙනත් අලුතෙන් වැඩි වේතනයක් ගෙවන්න අපිට පුළුවන් කමක් නැහැ කිව්වා. එතකොට මේ සම්බන්ධව සාකච්ඡාවට කීපයක්ම පැවැත්තුවා. නමුත් ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා. කොහොම නමුත් පෞගිය දිනවල අපිට පුළුවන්කම ලැබුණා දෙපාර්ශ්වය කැඳවලා නැවත වර්ෂයක් ගත වුණාට පස්සේ මේ සාකච්ඡාවන් තියලා නැවත මේ ඇයට ගෙවිය යුතු පඩිය නියම කරන්න. ඒ අනුව රුපියල් 730ක වැටුපක් අද වතු ශේෂ්ත්‍රයේ කම්කරුවන්ට ගෙවන්න දෙපාර්ශ්වය එකඟ වෙලා සාමූහික ගිවිසුම අත්සන් කළා තියෙනවා. ඒතර මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන විශේෂයෙන්ම අද මේ ශිෂ්‍යයට මුණ දෙන්න සිදු වෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ වගේම කම්කරු අමාත්‍යාංශයේ යටතේ තියෙන ශ්‍රම වාසනා අරමුදල මේ අරමුදල විශාල සුභ සාධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා වැඩ කරන ජනතාව වෙනුවෙන්. මේ ශ්‍රම වාසනා අරමුදල ආරම්භ කළේ 1998 නමුත් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා වැඩ කරන කම්හල්වල, ඒ වගේම නිදාසින්න කලාපවල, ඒ වගේම වතු ශිෂ්‍ය ස්ථානවල ඒ දරුවන්ට පොත්පත් ලබා දෙන්න, ඒ වගේම කම්කරුවන්ගේ දරුවෝ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුණාම ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු ගෙන යාම සඳහා යම් යම් පහසුකම් සලස්වන්න, ඒ වගේම කම්කරුවන්ට යම් කිසි ආපදාවට පත් වුණාම එයට සහය දෙන්න, ඊළඟට කම්කරුවා මිය ගියාම එයාගේ දරුවන්ට මූල්‍යමය ආධාර ලබා දෙන්න, ඒ වගේම අධ්‍යාපනික උපකරණ ලබා දෙන්න, මේ විදිහට විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඒ වගේම සමහර ප්‍රදේශවල විශේෂයෙන්ම කාර්මික ප්‍රදේශවල ජීවත් වෙන, ඒ වගේම යම් යම් ආයතනවල සම්බන්ධව ජීවත් වෙන කම්කරුවන්ට තමුන් ඇස් පෙනීම දුර්වල වුණාම ඒ අයට කන්නදී ලබා දීම ශ්‍රම මේ ආදරකයන් ලබලා දීම වැනි දේවල් මේ ආයතනයෙන් කරගෙන යනවා. ඒ වගේම මේ අඩු ආදායම් ලබන කම්කරුවන් ඒ අයගේ ආර්ථික සයිබල ගැන්වීම සඳහා යම් යම් පාසුකම් සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෑතකදී අපි ගත්ත තීන්දුවක් තමයි යම් කිසි සේවකෙක් ඔව්ව සේවයෙන් අස්කළාම ඔවුන්ට සහන ලබලා ගන්න. නීතියෙන් ඒ අයට සහන ලබා ගන්නට ගියාම ඒ අයට ඇතිවන යම් යම් අපහසුකම් ඉක්මන් කරන්න.
විනාඩි 3ක් වගේ තමයි අමතුමා තියෙන්නේ.
අර අමතුමාගේ අවසරය ඇතුව මට තත්පර 15ක් ඇති. පළවෙනි කරුණ තමයි ගරු අමතුමනි මේ අනියම් කම්කරුවන් පෞද්ගලික අංශයේ ස්ථිර කිරීමේ කාලය ගිය වතාවෙත් අවුරුද්දර දික් කළා මේ වතාවෙත් එකම දාලා තියෙනවා. නමුත් ඔබතුමා දන්නවා ඒක වෙන්නේ නැහැ අවුරුද්දෙන් වෙන්නේ නැහැ. පිළිගත් සමාගම්වල පවා වෙන්නේ නැහැ. මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ඔබතුමාගේ අමාත්‍යංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ එක්ක ජනාධිපති කාර්යසාධක බලකායකරි පත් කරලා මේ අනියම් අය ඒ අදාළ කාලේ ගත කරපු තරුණ තරුණියන් ස්ථිර කරන්න කටයුතු කරන්න කියලා විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්න කියලා.
ඒ අදහස හොඳයි. ඇත්ත වශයෙන්ම දැනට තියෙන නීතිය තමයි මාස 6කදී ස්ථිර කිරීම. නමුත් මාස 6දී කොහොමත් ස්ථිර වෙන්නේ නැහැ. මම ඒක ඔබතුමා දන්නවා. ඒ නිසා මේක කෙරෙනවා නම් අවුරුද්දකදී හරි කරනවා නම් වඩා හොඳයි. ඒක අවුරුද්දේ කෙරෙන්න ඕනේ. ඒක මම කල්පනා කළේ ඒ අනුව. මොකද මාස 6කදී මේ පෞද්ගලික අංශ නම් කෙරෙන්නේම නැහැ. රජයේත් බොහෝ තැන්වල කෙරෙන්නේ නැහැ. මේ රජයේ සේවකයන්ටත් මාස 6ක් අනියම් වශයෙන් බැඳුනාම ඒ දවස් 180ට පස්සේ ස්ථිර වෙන්න ඕනේ. නමුත් මේක ඒ අදියෙම කෙරෙන්නේ නැහැ. නමුත් අය කතාවෙන් ප්‍රකාශ වුණා අවුරුද්දක් කාලයක් තුළ නෙමෙයි අවුරුද්දක් ඒ විදිහට ස්ථිර නොකර සේවය දවන්න පුළුවන් කියලා. හැබැයි අවුරුද්දක් අවසානයේ ස්ථිර වශයෙන්ම මම හිතනවා ස්ථිර කරනවා නම් ඒක වඩා හොඳයි කියලා. ඈ
දැන් ගරු අමතුමනි සමාගම් කරන්නේ මාස 6ට කලින් දවස් 175න් කඩනවා සේවය. දැන් ඒවට තමයි ඔබතුමා කාර්යසාධක බලකයක් පත් කළා.
ඒක දැන් බලන්න ඕනේ අත් වශයෙන්ම දැන් මෑන් පවර් ක්‍රමයේ සම්බන්ධව අපි පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවට ආණ්ඩුවට. මොකද අපි මේ මෑන් පවර් ක්‍රමය අවසාන කිරීමේ අවශ්‍යතාවය පෙන්නලා අවසාන කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාකලාපයේ සම්බන්ධව පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා. මම හිතනවා අපිට රජයේ කැමැත්ත ඇතුව ඒක ඒ අනුව අපිට පීවර ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. එතකොට මේ ඔව්
ඔබතුමාර වරායේ ඉන්න කම්කරු කණ්ඩායමක් මචන් ඔබතුමා සම්බන්ධ ඒක ඒ සම්බන්ධ මොකද ගත තියෙන්නේ
ස්ථිර කිරීම කම්කරු කණ්ඩායමක් ඉන්න එක පිළිගන්න. නමුත් දැන් කොටස් වශයෙන් එයයි ස්ථිර කරන්න වරාය කටයුතු කරගෙන යනවා. ඒක ඇත්ත වශයෙන් මම කාටවත් දොස් කියනෝ නෙවෙයි. අසීමිත සංඛ්‍යාවක් බඳවාගෙන තියෙනවා අඩු පඩියක රුපියල් 10,000ක පඩියකට. එතකොට මේ අසීමිත සංඛ්‍යාව එකවර ස්ථිර කිරීමේ අපහසුවක් වරායට තියෙනවා. නමුත් මේ වෙනකොට සෑහෙන කොටස් වශයෙන් එයයි ස්ථිර තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඉතිරි කොටසක් මම හිතනවා වරාය බාර ඇමතුමා විසින් එක් කරාවි කියලා. එතුමා කිව්වා කියලා තියෙනවා.
මෙරන් තියෙනවා.
ඒකෙදී තමුන්නාසේ දේශපාලනඥයනේ දැන් තමුන්නාසේ කියන්නේ ඉතින් ඉස්සෙල්ලා ගත්ත සේකෝම ස්ථිර කර කර ඉන්න දැන් ඉන්න ඇමතුමාට දේශපාලන අධිකාරියන් මොකක් කරගන්න බෑ කියලා. ඒකෙදී ඒක ඔබතුමා උතන හිටියත් මම උතන හිටියත් ඒක ඒ විදිහට කෙරෙන්නේ නැහැ.
කාලය අවසන් වෙගෙන ඇමතුමා.
එතකොට මේ ඒ වගේම සභාපතිතුමනි මාරක නොවන ඒ වගේම වන්දි කම්කරු වන්දි අංශය අපි අපේ අවධානයට විශේෂයෙන් යොමු වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වන්දි ගෙවී ක්‍රමයේ වෙනසක් කරන්න. විශේෂයෙන්ම අද කෙනෙක් මිය ගියාම ලැබෙන රුපියල් ලක්ෂ 5කට සොච්චමක් වැඩියෙන් ඒ වගේම අවයවයක් ස්ථීරව අහිමි වුණාම ලැබෙන්නේ මුදල. නමුත් අද අපි දන්නවා එවැනි මුදලක් අරගෙන පවුලක් රට නඩත්තු වෙන්න බෑ. තමුන්ගේ ගෘහ මූලිකයාගේ ජීවිතය මේ නැති වුණාම. ඒ නිසා මේක අඩු වශයෙන් දිගුණයක්වත් කිරීමට මම කල්පනා කරනවා. මොකද ඒ සම්බන්ධව දැන් සාකච්ඡා කරගෙන යනවා. ඒ වැඩි වෙන කොටස රක්ෂණ ක්‍රමයකින් ගෙවීමේ වැඩ පිළිවෙලක් තමයි දැන්ට යෝජනා වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව අවශ්‍ය නීති රීති ඉදිරියට අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ සම්බන්ධව අපි විශේෂයෙන්ම අපි සලකා බලාගෙන යනවා. මේ මාරක නොවන අනුතුරු වෙනුවෙන් උසාවි නියෝග මත සේවා යෝජකයන්ගෙන් අය කරගෙන ඇති මුදල රුපියල් මිලියන 12කට ආසන්න වෙයි. සේවයේ යෙදී සිටදී අනුතුරට ලක් වූවන්ට වන්දි ගැනීම සහ සේවයේ පාර්ශ්වයෙන් වන්දි අය කර ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන්නේ කම්කරු අමාත්‍යංශ යටතේ ඇති කම්කරු වන්දි කොම්සාරිස් අංශයෙන් බව කිව යුතු ඇත.
හොඳයි. ඒ
වගේම තාමද වැදගත් කාරණයක් කියන්න තියෙනවා. මගේ කතාවේ මම හිතනවා මට මට විනාඩි කීයක් තියෙනවද කතාන්න?
කාලය නම් අවසන්.
තව විනාඩි පහක්වත් මට අවශ්‍යයි. මොකද ප්‍රධාන වශයෙන් කියන්න ඕන අද ලොකු අන්දෝලනයක් ඇති වෙලා තියෙනවා මේ කම්කරු උසාවි සම්බන්ධව. මොකද කම්කරු උසාවි වල අද මේ මේ ආරවුල් විනිශ්චය කරන්න වාඩි වෙන සභාපතිතුමල්ල අද අතිරේක විනිශ්චයකාරවරුන් කියලා අද යෑව ගැසට් කරලා ඒගොල්ලන්ගේ නිලනාමය වෙනස් කරලා තියෙනවා. ඒ අතිරේක විනිශ්චයකාරවරුන් වශයෙන් එයාගේ නිලනාමය වෙනස් වුණාට පස්සේ අද කම්කරු උසාවි වල ව්‍යුහාත්මක වෙනසක් කිරීගෙන යනවා. මොකද ප්‍රධාන වශයෙන්ම කම්කරු උසාවිට පැමිණ පාර්ශ්වකාරයන් වෙනුවෙන් පෙනිසිඳ නියෝජිතයෙකුට තිබුණ ඉඩ කඩ දැහැරිලා තියෙනවා. ඒ අය තීන්දුවක් අරගෙන තියෙනවා. මං හිතුවා සිරු දෙනාම ඒ ගැල්ල ඒ අය මහේස්ත්‍රාතුරු වශයෙන් මහේස්ත්‍රාතු සාවියක පාර්ශ්වකාරයෙක් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට පමණක් සීමා කිරීමේ අදහස ඇතුව අද ඒගොල්ලෝ කටයුතු කරන යන බව පේනවා. අද දැනට එකෙන් වෙනසකට තියෙන්නේ එයින් බාහිරව තියෙන්නේ වෘත්තීය සමිති නියෝජිතයෙකුට ඇතුළ මේ පෙනී සිටීමට පුළුවන්කම තියෙනවා. නමුත් නීතිඥයෙක් නොවන උත්තර සමිති නියෝදාරියෙන් නොවන සාමාන්‍ය නියෝජිතයෙකුට අද පිළිසිඳින බැරි තත්ත්වයක් අද තියෙනවා. සමහර නෙමෙයි අති බෞද්ධරයතු නිශ්චකාරවරු මේ තීන්දුව ඉන්න මේක වැරදි. මොකද කාර්මික ආරවුල් පනතේ 46 වෙනි වගන්තියේ පළවෙනි වගන්තිය යටතේ නීතිඥවරයෙකුට උත්තර සමිති නියෝජිතයෙකුට ඒ වගේම ඒ කණ්ඩායම් දෙකටම නොවන ඒ වගේම පාර්ශ්වීය විශ්වාසය තියෙන නියෝජිතයෙකුට ඒ කම්කරු සාවි පිණිසිටීමේ අයිති තියෙනවා. ඒක මං හිතනවා එකක් තහවුරු කරන්න අවශ්‍ය නම් ඒ රෙගුලාසි සංශෝධනය කරලා ප්‍රකාශ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද මම මේ සම්බන්ධව අධිකරණ ඇමතුමයි කතා කළා. එතුමත් එකඟ වෙනවා මේ කාරණයක් තියෙන්න ඕන. මොකද කම්කරු සාවිය කියන්නේ සාමාන්‍ය අහිංසක මිනිසෙකුට ආරක්ෂාව නැති වුණාම කම්කරු ආරක්ෂාව නැති වුණාම අඩු වේදමකින් තමුන්ට සහනයක් ලබා ගන්න තියෙන ස්ථානය. ඒක උසාවියක වගේ නීතිඥවරුන්ට පමණක් සීමා වුණොත් එම නැත්නම් සීමා සහිත ආයත පමණ සීමා වුණොත් අරිසික තත්ත්වයට පත්වන කම්කරුවන්ට විශාල අබැද්දිය සිද්ධ වෙනවා. ඒක නිසා මේක අපි නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තමයි තව එකක් කියන්න ඕනේ සභාපතිතුමනි, මගේ අදහස් තියෙනවා. දැනට කම්කරු නඩු 23,000ක් හතේ තියෙනවා. 23,000 ගොඩ ගැහිලා තියෙනවා. ඒක නිසා මේ අර්ථසාධක අරමුදල් එකතු කිරීම වැනි කාර්යයන් කම්කරු සායි වල ඒගොල්ලෝ දැන් අතිරේක මහේස්ත්‍රාත්වරු නිසා ඒ ඇයිට බලය තියෙනවා.
පොඩි ප්‍රශ්නයක් අහනවා
කරන්න බලද්දී මේ ඒ ඇයිට බලය දෙනවා. මම මේ අවස්ථාවේදී කතාව අවසන් කරනවා. මගේ මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. අත්ත වශයෙන්ම මගේ අමාත්‍යාංශයෙන් මේ වැඩ කටයුතු ගෙන යාම සඳහා මට නිරන්තරයෙන් සහයෝගය දෙන අපේ රාජ්‍ය ඇමතුමා රවින්ද සමරවීර ඇමතුමාට, ඒ වගේම ලේකම්තුමාට, ඒ වගේම කොමසාරිස්තුමියට, ඒ වගේම අනිකුත් අතිරේක ලේකම්වරුන්ට සියලුම නිලධාරීන්ට මගේ ස්තුතිය පුද කරමින් මගේ වචනීය ප්‍රාසාරික.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගරු ඇමතුමාගෙන් මට දැනගන්න තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ වන විට කළුතර දිස්ත්‍රික්කයේ රබර් පර්යේෂණ ආයතනය අගලවත්තේ දැනට ගිය ආණ්ඩුව කාලේ දින 100ක් ඉක්මවා ගිය සේවක සංඛ්‍යාවක් ඉන්නවා. අද ඒ සේවක සංඛ්‍යාවට ඒ චක්‍රලේඛනයක් මගින් තමයි ස්ථිර කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ නැවත චක්‍රලේඛනයක් මගින් ඒ සියලු සේවකින් ඉවත් කරන්න සූදානම් වෙලා තියෙනවා. දැන් ඒ කරන ලිපි
මගේ අවධානය යොමු කරලා තියෙනවා. සිද්ධ වෙලා තියෙන්නේ ඒ සේවකයන් ස්ත්‍රීල පදනමකට පත් කරලා තියෙනවා. ඊට පසුව යම් යම් ආයතනවල තීන්දුව අනුව ඒ ස්ත්‍රීල කරපු සේවකයන් නැවතවරක් ඒ ස්ත්‍රීලත්වයෙන් ඈඩ් කරලා ඒ අය තාවකාලික මට්ටමට ගෙනල්ලා තියෙනවා. මේ ගැන ඇත්ත වශයෙන්ම මගේ අවධානය යොමු කරලා තියෙනවා. පෙරේද මේ සම්බන්ධ සාකච්ඡා කරන්න අපේ පාර්ශ්වයන් කැඳෙව්වත් මේ සේවය පක්ෂ පැමිණියේ නැහැ. කර්මනාකාර පක්ෂේ පැමිණියේ නැහැ. එතකොට නැවතවරක්
හොඳයි
නැවතවරක්
හෙමේ අවස්ථාවේ
කාර්යය යොමු කරලා